බෞද්ධයටත් පින් කරගන්න පුළුවන් අබෞද්ධයටත් පින් කරගන්න පුළුවන්. හැබැයි බෞද්ධ පින් වෙනම තියෙනවා. බෞද්ධ පින අප්‍රමාණ ගුණ ඇති පින. එතකොට මේ බෞද්ධ පින කියන එක විශේෂයි. මේ බෞද්ධ පින කරගන්නකොට නිවන් දැකීමට හේතුකාරක වෙන ආකාරය දැනගෙන පින කරගන්න ඕනේ. එහෙම කරගත්තා තමයි ඒක බෞද්ධ පිනක්ද කියලා අපි නිගමනය කරගන්නේ. දැන් අපි හිතමුකෝ දැන් මෙහෙමයි බෞද්ධ පිනක් කරගන්නවා කියන්නේ ධර්ම අවබෝධයක් තියෙන කෙනාට බෞද්ධ පිනක් කරගන්න මගේ පෑදීනවා. තේරුම් අරගත්ත කෙනාට. ඒ වගේම අබෞද්ධ පිනක් කරගන්නත් පුළුවන් මේ තේරුම් නොගත්ත කෙනාට. දැන් බල්ලෙකුට කෑම කන්න දෙන්න පුළුවන් බෞද්ධ පිනක් ඇති වින්දා අබෞද්ධ පිනක් ඇති වින්දා දෙකටම. කරුණු දැනගෙන කළොත් බල්ලට දෙන කෑම ආහාරයක් තියෙනවනම් ඒකිනුත් බෞද්ධ පිනකුත් ගොඩ නැගිනවා. ආර්ය මාර්ගියත් වැඩිනවා. ඒ ගැඹුරු තැනක්. ඒ වගේම බල්ලෙකුට කන්න දෙන්න පුළුවන් ලෞකික පිනක් ගොඩ නැගිලා ඒ පිනේ ප්‍රතිඵලය ලැබලා අවසානයේදී හිස් අතින් ගෙවිලා යන විදිහේ පිනක් කරගන්නත් පුළුවන්. දැන් බඩිකින් ඉන්න බල්ලෙක් කැවිදිලා ඉන්නකොට කෙනෙක් ඒ බල්ලා දිහා දැකලා අනේ මේ බල්ලා හරි බඩිකින්නේ ඉන්නේ. මේ යන්න ඉන්නත් බැරුව මේ වැල්ලා ඉන්නේ හැමෝ ඉන්නේ කන්ද ලැබුවනේ. අපි මේකට කන්ද දෙමු කියලා කන්ද දෙනවා. උගේ හාමත්කමේ ඉන්න වැල්ලා හිටියත් කැම කාලා ටිකක් වෙලා යනකොට අඟ ප්‍රබෝධය ඇවිල්ලා ඌඩ පැනලා දඟලලා නපුට වනලා ඒ මෙහි දඟලනවා දකින්නකොට බොහොම සන්තෝෂ වෙනවා. අනේ වරන්දක බල්ලා බඩිකින්නේ ඉන්නේ කන්ද දෙමු මේ පැටැල්ලා හිටී. දැන් ආයේ උඩ පැන පැන නක් නැහැටි වරන්දක. ඒක සන්තෝෂ වෙන්නත් පුළුවන්. දැන් බල්ලාට කන්ද දීලා සන්තෝෂ වුණා එයා. ඒ වගේම පිනකුත් හම්බ වුණා. එයා ඉන් ඉහර දැනගෙන හිටියේ නැහැ. එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා. බඩිගින ඉන්න බල්ලා ආමත් වෙලා ඉන්නවා දැකලා වැහලා ඉන්නවා දැකලා එයාට දුක හිතුණා. ඉතින් ඒක නැති වෙලා හිටන් උඩ සතුටු වෙන්න තමයි කන්ද දුන්නේ. මේක ප්‍රතිඵලය හම්බෙලා උපත් මොනවා දුන්නේ කාලා ආමත් ඇරිලා බඩ දෙන්න ටිකක් උඩ පැනලා දඟලනවා දැක්කහම අපි සතුටු වෙනවා. අපි කරමු යහපත් කටයුත්තක. දැන් මේක විශේෂයෙන්ම අද දැනගන්න ඕන කාරණේ. ඔය සමහර උපාසකවරු පාසිකා නෙමෙයි සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. ඒ ඕන තරම් කන්න තියෙන හාමුදුරන්ට දාන දෙනාට වැඩිය හොඳයි බලින්න බලවිර වටිය කරන් දුන්නා කියලා කියනවා. ඒ නිකන් නෙමෙයි කියන්නේ මොන හරි ආයක දෙයක් අනේ. එයා දැකව දෘෂ්ටියක් තියෙනවා මත්තමක් තියෙනවා. කෑමෙන් සිද්ධ කරන්නේ කාලා බිලා බඩපුරවාගෙන උද්දාම වෙලා නටන එක බව නම් හිතාගත්තේ ඒක නම් මටම. කාලා ප්‍රයෝජනේ කායමේ ප්‍රයෝජනේ වශයෙන් කාලා හිතන් හොඳට ඇඟපත හැදිලා හරි එහෙම නැත්නම් අගර වීර්යය දිලා ඉතින් තමන්ගේ එල්ලා විකාර කර කර ඉඳ හරි ඒක නම් බලාපොරොත්තු ඒ බලාපොරොත්තු මේ මත්තම නම් ඉෂ්ට වෙලා තියෙනවා. බල්ලා තාමත් වෙලා වැල්ලා ඉන්නවා දැකලා කණ ගැටුවක් ඇති වෙලා බල්ලට කණ ටිකක් දුන්නාම ඌ කාලා බිලා උඩ පැන බෑ දගෙනවා දැන් සන්තෝෂ වෙනවා. මේ හාමුදුරන්ගේ ඕක ගන්න පුළුවන් අය හාමුදුරන්ට වරන්නේ නැහැ කයි දන්නේ නැහැ හොඳ ප්‍රණීතිය හම්බෙනවා අපි දිනේ අහකටයි මඳ හරි එකයි ඒ කයි දිනවා කයි අපි දන්නේ නැහැ කියලා ඔහොමත් සැක හිතා ගන්න පුළුවන්. ගත්තාවත් හාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ටික නම් එහෙම කළපු අපරාධයක්. මොකද හාමුදුරු ගණ්ඩේසාර ප්‍රතිවේස සාකච්ඡා කරන ඔය જાතියෙත් නෙමෙයි මං ආහාර ගත්තේ කියලා. සියල්ලන් ගැන නෙමෙයි කියන්නේ කවුරු ගැන හරි නියම විසුණු වහන් තේනමක් නම් ප්‍රතිවේසාව කරනවා. රාහ පිණිස නෙමෙයි අසීමිත බලපුරවා ගන්න නෙමෙයි හැඩ වැඩ වෙන ලස්සන නෙමෙයි මෙයා සෙල්ලම් කරන්න නෙමෙයි මේ ආහාරය ගන්න මේ බලික නිවේදනා නැති කරගෙන ලාන්ත කරගෙන නැති කරගෙන ආර්ය මාර්ගයේ පූර්ණ කරගන්න පහසුව සඳහායි. ඒ සඳහා උපනිශ්‍රය කරගන්ටයි මේ විදිහට මේ ආහාරය ගන්න කියලා ප්‍රතිවේශා කළ ආහාර ගත්තා පස්සේ උන්වහන්සේගෙන් කාලා හිටන් දැන් අගට ශක්තිය ඇදී සෙල්ලම් කරනවා බරන්න බෑ නටනවා බරන්න බෑ උඩපයින්නවා බරන්න බෑ ඒ જાතිය හම්බ වෙන්නේ. හැබැයි අර දෘෂ්ටිය තිබුණා ඉතින්ද ආහාරයෙන් දෙන ප්‍රයෝජනේ මෙච්චරයි. වඩිගින්න දුරු කරගෙන ප්‍රබෝධණයක තමයි ආහාර ගැනීමෙන් හම්බ වෙන ප්‍රයෝජනේ කියලා හිතාගෙන හිටියා. ඒ ප්‍රයෝජනේ තමයි මම මේ ආහාර දෙන්නේ කියලා හිතාගෙන හිටියා. අන්නේ දෘෂ්ටිය තියෙනාට නම් හිතන්න පුළුවන් ආහුදුරන්ට දෙනට වැඩිය හොඳයි වඩිගින්නින් එහෙට දෙන එක. ඇති බැරුව හඬවන්න නැති හේතු දෙන එක. ඒ දෘෂ්ටිය අනුව ඒ තීරණය හරි. හැබැයි දෘෂ්ටිය වැරදි. දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් වෙච්ච එක ඉතින් ලොකුම ප්‍රශ්න. මෙන්න මේවා අපි දකින්න ඕනේ. දැන් බල්ලා සෙල්ලම් කර කර ඉන්නවා ළඟින් නම් බලාපොරොත්තු උනේ. ඔහුගේ හිත හැදුනේ දානයක් දෙන්න. අනේ හිත නැగిලා ආවේ. ඔය සීමාව ඉක්මවන්නේ නැති මට්ටමක ඉඳලා. එහෙනම් දෘෂ්ටිය ඉක්මෙව්වේ නැහැ. හරයක් නැති මේ පැවැත්මක උඩ පැන පැන දඟල දඟල සෙල්ලම් කරන එක ප්‍රබෝධයෙන් ඉන්න එක මේක නම් පළවෙනි කරගත්තේ. ඔහුගේ අවිද්‍යාව සහගත ඒ දෘෂ්ටිය මිසක් ඒකේ වැදගත්කමක් ඇති දෙයක් නැහැ. නමුත් ඒක වැදගත්කමක් ඇති දෙයක් හැටියට හිතා ඉන්න සාමාන්‍ය මිනිස්සෙයි. ඒ බලාපොරොත්තු වෙන්නම් එයා කන්න බොන්න දෙන්නේ දානෙ දෙන්නේ. එයාට හම්බෙන්නේ පිනත් ඇදිච්ච චේතනාවේ හැටියට. ඇ චේතනාව කියන්නේ හිත සනකුවේ. මොන જાති හිතන්ද එයාට තනලා තියෙන්නේ? එයාට තිබිච්ච දෘෂ්ටියට අනුකූල හිතකෝ එයාට තනලා තියෙන්නේ. එයාගේ දෘෂ්ටිය මොකද්ද? කෑම කෑමෙන් සිද්ධ කරගන්නේ බඩපුරවාගෙන ප්‍රබෝධයටපත් වෙලා හොඳට ඉන්නේ. හේලං කර කර සතුටින් ඉන්නේ. මේක නම් දෘෂ්ටිය, මේක නම් එයාගේ බලාපොරොත්තු. අන්නේ දෘෂ්ටිය ඒ බලාපොරොත්තුෙන් තමයි ඒ හිත කොට නැති. දානෙමයි දුන්නේ. අන්නේ මේකට කියන දාන දුන්න චේතනාවේ බල දුබලකම හද ගන්න ආකාරය කියන්නේ. දානෙ දෙන්න හිතට ඇනුව යම්කිසි අදහසක් මුල් කරගෙන. අදහස කොච්චර වැදගත්ද නොවැදගත්ද ඒ අනුව තමයි චේතනාවේ බල දුබලතාවය. එහෙනම් එයා කරේ දානමය පින. දැන් එයාගේ දානමය පිනට චේතනාවක් තිබිලා තියෙනවා, දානමය චේතනාවක්. හැබැයි අවිද්‍යා සහගතයි ඒ චේතනාව. ලෝභ චේතනාව එහෙම නැහැ. අවිද්‍යා සහගතයි. ලෝභ දේශ මොහ නෙමෙයි එතන කියන්නේ. ඉතින් අවිද්‍යා සහගත වෙලා තියෙනවා. අවිද්‍යාව බලවත්ෙන් දාපුවා තමයි මෝහයට වැටෙන්නේ. මෝහයට වැටෙන තරම් බලවත් නැති උනට ඒක අවිද්‍යා සහගතයි. ඉතින් අවිද්‍යා සහගත චේතනාවෙන් හටගත්ත වෙනක පරිදි මොකද්ද? බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කරයි, එයින් එහාට වැඩි වෙනක් දෙයක් නොකරයි. ඒකෙන් එයින් එහා දෙයක් කරගන්න බැහැ. දැන් ඥාන සම්පවිත කියන එකට ඒක වැටෙන්නේ නැහැ. ඥාන විපවිත ඥානයෙන් තොරයි. ඥානයේ තිබුණා නම් අර දෘෂ්ටිය ඥානියෙන් බහැප නිගමනයෙන් ආපු එකක් වෙනවා සම්මාදිට්ඨිය අපෙන්න ඕන. මේ ලෝකේ පෙන්කෙල්ලේ මේ ලෝකේ සත්‍යයෙන් උඩ පැන පැන ඉන්න එක ප්‍රබෝධයෙන් ඉන්න එක ඒක නම් බලාපොරොත්තු. ඒක අවිද්‍යාව නිගමනයක් මිසක් විද්‍යාව නිගමනයක් නොවේ. නැ අවිද්‍යාසහගත නිගමනයක ඉඳගෙන ඒ නිගමනේ හොඳ පැත්තක් තියෙනවා. ඔකට කියනවා අවිද්‍යාපත්‍ය පුඤ්ඤාභිසංකාර. අවිද්‍යාපත්‍යෙන් පුඤ්ඤාභිසංකාර වෙනවා කියලා. මෙන්න මේ කියන පුඤ්ඤාභිසංකාර අටගත්ත අවිද්‍යාපත්‍ය. දන් දීමෙන් පුබ්බින් හටගත්. ඒකත් විනා. හැබැයි අවිද්‍යාපත්‍යෙන් හටගත් එක. ඕක බෞද්ධයෝ බෞද්ධත්වයෙන් දැනගත්තාම ඔය ක්‍රමීය ජාතිය දාන දෙන්නේ නැහැ. නමුත් අපි බෞද්ධ වශයෙන් කටයුතු කළාට ඒව ඥාන සම්පවිතව තේරුම් අරන් නැති නිසා සමහරවිට බෞද්ධ වශයෙන් කටයුතු කරන අපිටත් එහෙම හිතෙන්න පුළුවන්. බඩිකින් ඉන්න කෙනෙක් දැකලා හාමත් වෙලා ඉන්න කෙනෙක් දැකලා එයාට කන්ද ටිකක් දීලා අනේ එයාගේ බඩිකින් නැටි වුණා. දැන් සතුටින් ඉන්නවා, ප්‍රවෝජයෙන් ඉන්නවා. අපි කන්ද බොන්න දුන්න හින්දානේ ඒ මනුස්සයා එහෙම ඉන්නේ නැහැ, ඒ සතා එහෙම ඉන්නේ. එහෙම හිතන්න පුළුවන්. ඒක නම් අපේ ප්‍රවේදී දැන් හිටු වෙලා ඉවරයි. ඒක මෙලෝදිම හිටු වෙලා. කාලය වෙනකොට මේක ඉෂ්ට වෙලා ඉවරයි. දැන් සන්තෝෂයෙන් එකත් හම්බ වෙලා. හැබැයි අපි සතුටුනේ මොකක් අනුවද? ඔන්න ඔය જાතියේ අදාගත ලෞකික විනක් අනු. නෑ අවිද්‍යා සහගත වින. අවිද්‍යා සමග ඉදිලා තියෙන. මේ වින බාලයි. දැන් අපි දකින්න ඕනේ. ඊළඟට වින් කරගන්නකොට ඊළඟ ඒ වින්ෙන් බෞද්ධ වින කරගන්නේ කොහොමද? ආරේකට පුළුවන්. එනනම් දහම් දන්න කෙනෙකුට දැක්කා කෙනෙකුට පුළුවන්. ඊටලා මහා බලවත් ආර්යමය පිනක් සිද්ධ වෙන්න. අවසන් විදිහට බලලටම කන ටිකක් දෙන්න. හැබැයි ඒ අදහස අරගෙනේ. කාල වැඩ පුරවාගෙන ඌ උඩපයින්ව බලන්නේ ඒක නෙමෙයි. ඊට වඩා ගැඹුරු දහමක් ඔවිතුලින් දකින්න ඕන පරිච්ඡසමුප්පාදං. යෝ පරිච්ඡසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමේ පරිච්ඡසමුප්පාදී ලකි දොහු ධර්මයේ දකි. එහෙනම් අපි එදිනෙදා කරන කටයුතු වලදී බලලට කණ්ඩ දීලා ධර්මයේ දකින්න ක්‍රමයක් තියෙනවා. පරිච්ඡසමුප්පාදී දකින්න ක්‍රමයක්. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ, විතරෝම කුරුකුදු කරගන්න ඕනේ. පරිච්ඡ සමුප්පාදයෙන් දහම් දකින්න හැටි ප්‍රයෝගන කරගන්න. මේ තමයි දහම් ගුරුවරයා. පරිච්ඡ සමුප්පාදය කියන්නේ කිසිම බාහිර ගුරුවරයෙක් අවශ්‍ය නැති දහම් තෝරාගන්න පුළුවන් නිවන් තරාගෙන ඉන්න දහම් ගුරුවරයා තමයි පරිච්ඡ සමුප්පාදය. හැබැයි පරිච්ඡ සමුප්පාදය මහා සාගරයක් වගේ විශාලයි. කොච්චර විශාල වුණත් ඒකේ තියෙන එක්තරා න්‍යාය ධර්මයක්. මේ න්‍යාය ධර්මයේ දැනගත්තාම පරිත්‍යාගෝපාදයට අනුකූලව මේ ලෝකේ ඕන දෙයක් දදා වෙලිය හැකියි. ගණන් හදන ප්‍රමේයක් තියෙනවා බොහොම පුංචි. ක්‍රමයේ ඉගෙන ගත නැත්නම් ඒක විගානකව හදන්න බෑ. හැබැයි පුංචි ක්‍රමයේ ඉගෙන ගත්තට පස්සේ කෙලවරක් නැති ගණන් හැදිය හැකියි. ඕන තරම් හැදිය හැකියි යටි ගණන්. මෙන්න පරිත්‍යාගෝපාදය කියන එකේ විග්‍රහ කරන්න ගිහින් බැලුවොත් එහෙම මහා සාගරය වගේ කියන්නේ සීමා කරන්න බෑ. අප්‍රමාණ විග්‍රහයක විසිරිලා යනවා. නමුත් මේ විසිරියන්නේ හදාගන්න එක ක්‍රමයක් තියෙනවා. න්‍යාය ධර්මයේ දැනගන්න ඕනේ. අන පරිත්‍යාගෝපාද න්‍යාය ධර්මයෙන් දහම් තෝරන්න හුරු වුණාට පස්සේ හරියට ළමයිගුණ ගණනක් කියා දෙන්න ගියා, නිදර්ශන එකක් කියා දෙකක් කියලා නම් ගුරුවරයා කියා දුන්නාට පස්සේ ළමයාට ගණන් තේරුණාට පස්සේ ආයෙ කියා දෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒ ක්‍රමයේ ළමයා දන්නවා වටහා ගත්තා. එයාට ඕන තරම් ගණන් හදන්න පුළුවන් වාගේ. බෞද්ධයින්ට පුළුවන් වෙනවා පරිත්‍යාගෝපාද දහම් න්‍යාය තෝරාගෙන ටිකක් නිදර්ශන තුන හතර බලනකොට ඔය න්‍යාය තුලින් දහම් තෝරන්න. ඊට පස්සේ යාර බණ කියන්න ඕනේ නැහැ. යාර යමක් අහගන්න අමුතු දෙයක් දැනගන්න ඕනේ නැහැ ගුරුවරයා එකමයි. එහෙනම් පරිත්‍යාගෝපාදේ නැවති දහම් ගුරුවරයා වැහිලා ගිය දාපටන් අපිට දහම් තෝරාගන්න තැන් තැන එක එකනා හොයාගෙන යන්න ඕනේ. ගුරුවරු හොයාගෙන යන්න ඕනේ. දැන් අපි දැනගන්න ඕනේ ගුරුවරු හොයාගෙන යන්න නෙමෙයි බුදුරන් වහන්සේ දේශනා කළා තමන්ටම දහම් දකින්න ක්‍රමයක්. හොඳ නරක තේරුම් ගන්න පින්පව් තේරුම් ගන්න ක්‍රමයක්. නිවන් මාගේ තේරුම් ගන්න ලෝක මාගේ තේරුම් ගන්න ක්‍රමයක්. යම් කිසි වැඩක් කරනකොට කියනකොට හිතන්න මේ චර්යා හටාව දැකලා, ඒ අදහස දැකලා, ඒක කොතෙන්ද යනකම් ක්‍රියාත්මක වෙන එකක්ද? ඒක නිවන් ලැබෙන එකක්ද? නිවන්ට ආධාර වෙන එකක්ද? නැද්ද? මේ සියල්ලම තෝරාගන්න පුළුවන් ওই දහම් ගුරුවරයා කියන පරිත්‍යාගෝපාදී තෝරාගත්තා. දැන් මේ තුලින් දැරගෙන නිවන් දකින්නත් හේතු වෙන ආර්ය මාර්ගියත් වැළෙන බල්ලට සහවදා සිද්ධ වෙන යම කරන්න ක්‍රමයක් තියෙනවා බෞද්ධයෙකුට. හැබැයි මේ බෞද්ධයා ඒ ක්‍රමේ පරිත්‍යාගෝපාදී තුලින් දැකලා තියෙනවා. පරිණාම දෙයක්. මොදෙර මතක තියාගන්න ඕන දෙයක්. මොකද ඒ තුලින් ඒකක් දෙකක් දැක්කාට පස්සේ එයාට බලුවා මේ ලෝකේ ඕනම වැඩක් කරනකොට ඒකේ සාරාතිරම දැනගන්න. ඒ කරන කියන හිතන දේ මොනතරම් ආර්ය මාර්ගයේ පොලිස් වේද ආදාරද? නැත්නම් මේ මාර්ගයේ දෙව්ලෝටද, බඹලෝටද, මිනිස්ලෝටද? එසේ නැත්නම් හතර පහ කොටස කරද? මේ සියල්ලම තෝරාගන්න පුළුවන් හරියට න්‍යාය ධර්මයකට අනුව. මෙන්න මේ දහම් හොයන න්‍යාය ධර්මයේ හැව පරිත්‍යාගෝපාද න්‍යාය තෝරාගන්න ඕන. මේක තෝරාගත්තේ නැත්නම් එහෙම මේක සීමා කරගත්තොත් මොන මොනවට හරි පරිත්‍යාගෝපාදේ සීමා කරගත්තා වෙනවා. මුළු ලෝකෙම පරිත්‍යාගෝපන්නයි. බුද්ධ දේශනාවේ මේ කය විතරක් නෙමෙයි. මිනිසයාගේ ශරීරය විතරක්, හිත විතරක්, හිතගත විතරක් නෙමෙයි. සජීවී අජීවී සෑම දෙයක්ම පරිත්‍යාගෝපන්න ක්‍රියාවලියට අහු වෙලායි තියෙන්නේ. ඒක තෝරාගන්න ඕනේ. දැන් මේකෙදී අපි තෝරාගන්න ක්‍රමයක් තියෙනවා. දැන් ಜಾති සීමා කරගත්තොත් එහෙම සත්පුද්ගල ආදි වශයෙන් මේ සත්ව జాතියක් මේ මනුස්ස జాතිය මේ දිව්‍ය జాතිය ආදි වශයෙන් පුද්ගලත්වයෙන් ಜಾති තෝරාගත්තොත් මේ ජීවීන්ට අවිත මේකෙන් එහාට තෝරාගන්න බැරුව යනවා. දැන් ಜಾති කියන වචනේ පෙන්නකොට බුදුරජාන් වහන්සේ නානා ප්‍රකාරයෙන් ಜಾති විග්‍රහ කරලා තියෙනවා. සංඛාර ජාති, විඥාන ජාති, නාම රූප ජාති, සලආයතන ජාති, ස්පර්ශ ජාති, වේදනා ජාති, සංඛා ජාති, උපාදාන ජාති, භව ජාති, ජාති ජාති, සජීවී ජාති, අජීවී ජාති, ඉතින් සප්‍රාණික ජාති, අප්‍රාණික ජාති, මේ ජාති හුඟක් තියෙනවා. මේ හැම ජාතියක්ම තෝරාගන්න ඕනේ. හැම ජාතියක්ම පරිත්‍යාගෝපන්නා. එන හේතුඵල සහිතයි. හේතුවක් නැති ඵලයක් නැහැ. නැහ ඵලේ මොකද්ද? ජාතිය නේ. ඒක හේතුව පරිත්‍යාගෝපාදී අවිද්‍යාපත්‍ය සංඛාරකෙන් දෙමින් ආරම්භයෙන්ට සම්බන්ධයි. කොහෙන් බැලුවත් සම්බන්ධයක් ඉතින් තියෙනවා. මෙන්න මේ අනුව තෝරා ගන්න ඕනේ. ඔය කියන ධර්මය. එහෙනම් තෝරා ගන්න කොට. දැන් අපි දකිනවා. ජාතියක් දැක්කා. බලු ජාතිය. දැන් මේ බල්ලෙකුට කන්න දෙන්න හදන්නේ. දැන් අපි බලු ජාතිය දැක්කා. දැන් බලු ජාතියේ ප්‍රභේද තියෙනවා. එක ප්‍රභේද ක්‍රමයක් තමයි ඇල්සේෂන් බලු ජාතිය. වල් බලු ජාතිය. එහෙමත් ප්‍රභේද තියෙනවා. කළු බල්ලු, සුදු බල්ලු. එහෙමත් සුදු බල්ලු ජාතිය, කළු බල්ලු ජාතිය. කට උඩර තියෙනේ, කර පාතර තියෙනේ. ඒක ජාති ක්‍රමයක්. කැප විදින ජාතිය බල්ලෝ ඉන්නවා. මධ්‍යම මට්ටමින් කැප හම්බින බල්ලෝ ඉන්නවා. දුකී දෙවිය ජීවත් වෙන බල්ලෝ ඉන්නවා. ඒවත් ඒ මට්ටමේ ජාති. ජාති ප්‍රභේද. දැන් මේ නිසා ಜಾති කියන වචනේ කියනකොට මේ මිනිස්සෙගේ කයකට එහෙම සීමා කරන්න ගියොත් වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් මෙතන අපි දැකලා තියෙනවා ಜಾතිය. හාමත් වෙලා ඉන්න බලු ಜಾතිය. කන්න නැතුව හාමතේ ඉන්න බල්ලේ තමයි මේ හම්බෙච්ච ಜಾතිය. බලු ಜಾතිය විග්‍රහ කරගුවාම හාමත් බලු ಜಾතිය. දැන් අපිට හම්බ වෙලා තියෙනවා. යම් ಜಾතියක් පහළ වුණා නම් ඒ ಜಾතිය පහළ වෙන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයකට අනුවයි. එතකොට දැන් අපි ಜಾති මයින් කැමෙන් දැනගන්නේ දැන් අපිට හම්බෙච්ච ಜಾති අපි වින් කරගත්තා. හාමත් බලු ಜಾතිය. බකණ්ඩ යටුව හාමතේ වැල්ලා ඉන්න බල්ලෙක් මේ හම්බ වුණ දැක්කේ. දැන් මේ ಜಾතිය හාමත් බලු ಜಾතිය. දැන් අපි දකින්න ඕනේ හේතුඵල ධර්ම රටාව. මේ හාමත් බලු ජාතිය ලෝකෙට කොහින්ද මේ පහළන්නේ? මගේ ඇහැට පේන්නේ මේ ඉන්නවා හාමත් වෙච්ච බල්ලි. ඒකගේ ජාතිය මොකද්ද? බලු ජාතිය. මොන බලු ජාතියද? හාමත් බලු ජාතිය. හාමතේ ඉන්න බල්ලි. කර්ම විපාකයක් එවන්නේ. දැන් ඒ නිසා මොකද වෙන්නේ? දැන් අපිට ජාතියක් හම්බ වුණා. එහෙනම් ජාති හටගන්න න්‍යාය ධර්මයක් සිද්ධාන්තයක් දේශනා කරලා තියෙනවා. අන්න දාලා බලන්න පුරුදු වෙන ප්‍රමේ පටිච්චසමුප්පාදයෙන් දහම් හොයන්නේ. භවපත්‍ය ජාති කියන එක තමයි සිද්ධාන්තය. භව ප්‍රත්‍ය කරගෙන ජාති වෙනවා. මෙන්න සිද්ධාන්තය. එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ. ජාති විවිධාකාරණ. සමාන භවකේ විවිධාකාර ජාති හටගන්න බෑ. භව සමාන නම් අපගන්න ජාති සමානයි. මේකයි න්‍යාය ධර්ම. එහෙනම් භව ජාති අසමාන නම් භවත් අසමාන වෙන්න ඕනේ. සමාන භවයකින් නම් පහළ වෙන්න ඕනේ සමාන ජාති. දැන් ජාති වශයෙන් බලනකොට ලෝකෙ විවිධාකාර ජාති තියෙනවා. දැන් මෙතන මනුෂ්‍ය ජාති, හරක් ජාති, ඌරු ජාති, බූරු ජාති, මේ ආදි ජාති. එතන මේ බලු ජාති. එහෙනම් බලු ජාතිය පහළ වුණේ මොන භවකින්ද? බලු භවකින් බලු ජාතිය පහළ වුණා. කවදාවත් වෙන භවකින් බලු ජාතියක් ලෝකෙ පහළ වෙන්නේ න්‍යාය ධර්මයක් නැහැ. මෙන්න පරිච්ඡසමුප්පාදයේ තෝරගන්න හැටි. බලු ජාතිය පහළ වුණේ බලු භවකින්. හරක් ජාතිය පහළ වුණා නම් ඒ පහළ ඇති හරක් භවකින්. මනුෂ්‍ය ජාතිය පහළ වුණා නම් මනුෂ්‍ය භවකින්. දේව ජාතිය පහළ වුණා නම් දේව භවකින්. බ්‍රහ්ම ජාතිය පහළ වුණා නම් බ්‍රහ්ම භවකින්. අලි ජාතිය පහළ වුණා නම් අලි භවකින්. ඇත පහළ වුණා නම් ඇත් භවකින්. බලාලු පහළ වුණා නම් බලාල් භවකින්. මෙන්න භවප්‍රත්‍ය ජාති කියන මහා සාගරයක් වාගේ කිව්වේ ඒකයි. සිද්ධාන්තයේ මූලික වශයෙන් එකක් වුණාට විග්‍රහ කරන්න ගියාම මහා සාගරයට වැසවා කියෝ ඕකයි. ඉමේ පොතක වචන ටිකක් තිබුණා නම් අපිට හොයාගන්න බෑ විග්‍රහ කරලා දෙන්න තමයි. උදාහරණ එකක් දෙකක් කියනවා මේක හොඳට තෝරාගත්තේ. එහෙනම් බලු ජාතිය පහළ වුණා බලු බවක් නිසා. වෙන භවකින් බලු ජාතිය ලෝකෙ පහළ වෙන්න බෑ. කවදා හරි බලු ජාතියක් ලෝකෙ විද්‍යාමාන වෙන්න බලු වෙන්න නම් බලු භවකින් සිද්ධ වෙන්න ඕනේ. නිර්මාණය වෙන්න ඕනේ. දැන් නිකම් බලු භවක් නෙමෙයි මෙතන තියෙන්නේ. බලු භවෙත් ප්‍රභේදයක් තියෙනවා. හාමත් බල්ලා. හාමත් වෙලා ඉන්න බල්ලා. එහෙනම් අපි දකිනවා හාමත් බල්ලා පහළනේ මොන බල බලු භවකින්ද භවකින්ද? හාමත් බලු භවකින් හාමත් බලු ජාතිය පහළ වෙනවා. මෙන්න භවපත්‍යා ජාතිය උදේට දාලා වන්න හැටි. සිද්ධාන්තයේ ඕන දෙයක දාගන්න ක්‍රමය අපි දකින්න ඕනේ. දැන් හාමත් වෙලා ඉන්න බල්ලා දැක්කහම භවපත්‍යා ජාතිය කියන සිද්ධාන්තයේ දාලා හාමත් බලුපත් බලු භවයෙන් හාමත් බලු ජාතිය පහළ වෙලා. මෙන්න දැකපේ. එහෙනම් භවේ නිකන් පහළ වෙන්නේ නැහැ. මේ ලෝකෙ කිසිම දෙයක් නිකන් පහළ වෙන්නේ නැහැ. හේතුවක් නිසා පහළ වෙන කිසිම දෙයක් ලෝකෙ දකින්නේ නැහැ. එහෙනම් භව නිකන් පහළ වෙන්නේ නැහැ. එහෙනම් න්‍යාය ධර්මයක් තියෙන්න ඕනේ. මොකද න්‍යාය ධර්මයේ උපාදාන පත්‍ය භව. උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ. මෙන්න න්‍යාය ධර්මයේ. දැන් භව විවිධාකාරයි කියලා අපි දැනගත්ත හේතුව ඇතුළේ. දැන් මේ හොයාගෙන යන්නේ හාමත් බලු භව හටගත්ත උපාදානයේ මොන જાති එකක්ද? හාමත් බලු උපාදානයකින් හාමත් බලු භවක් හටගන්නවා. වෙනකින් හටගන්නේ නැහැ. මෙන්න ධර්ම න්‍යාය. දැන් මේක ධර්ම පරිත්‍යාගපාදී විග්‍රහ කරන්න දන්නේ නැති නිසා මේක පටලවා ගන්නවා. උතර සීමා කරගන්නවා. ඒතොර යථාර්ථය හොයාගන්න බැහැ. අන්න හාමත් බලු භවක් හටගත්තේ මොකක් නිසාද? උපාදාන පත්‍ය භව කියන සිද්ධාන්තය නිසා. මොනවා જાති උපාදානයකින් හටගත්තේ? හාමත් බලු උපාදානයකින් හාමත් බලු භව හටගත්තා. වෙනකින් හටගන්නේ. උපාදානය කියන්නේ යම් තැනක දැඩිව බැඳෙනවා. යම් කිසි ධර්මතාවයකට දැඩිව බැඳෙනවා. ඒකට කියනවා හාමත් ඒකට නෑ උපාදානය. එහෙනම් දැන් මොකීටද දැඩිව බැඳිලා තියෙන්නේ? හාමත් බලු ධර්මයකට. දැඩිව බැඳිලා. ඒකෙන් හටගත්ත හාමත් බලු උපාදානය. අවදාහරි බවක් හටගෙන තියෙන ওই જાතියකින්. එහෙනම් බල්ලා වෙලා ඉඳලා නෙමෙයි මේ කරලා තියෙන්නේ. බලු බවට වත්ුනේ බල්ලෙක් වෙලා ඉඳලා නෙමෙයි මිනිහෙක් වෙලා ඉන්න කාට. මිනිහෙකුට තමයි බල්ලෙක් වෙන්නත් පුළුවන්, හරකෙක් වෙන්නත් පුළුවන්, ඌරෙක් වෙන්නත් පුළුවන් මනසෙ. බල්ලාට එහෙම වෙන්නේ නැහැ. සංඛාරේ ගොඩනගෙන ප්‍රධානකයා මිනිසයා. එහෙනම් මිනිසයාට පුළුවන් බලු සංඛාර නිපදවලා බල්ලෙක් වෙන්න මුල පටන් ගන්න. හරක් සංඛාර නිපදවලා හරකෙක් වෙන්න මූල ආරම්භ කරන්න. දේවිය සංඛාර නිපදවලා දෙවියෙක් වෙන්න මුල අල්ලන්න. යලිත් මිනිසෙක් වෙන්න මිනිස සංඛාර නිපදවලා මිනිසෙක් වෙන්න අවශ්‍ය මුල හදා ගන්න. බ්‍රාහ්මීක වෙන්න ඕන නම් බ්‍රාහ්මීක වෙන්න අවශ්‍ය සංඛාර ගොඩනගලා ඒකේ මුල හදා ගන්න. මිනිසයා මේකට අග්‍රයි. මිනිසියෙක් කියලා තමයි මේ හැමතැනම දුවන සත්තුන්ගේ විපාක tattele පත් වෙලා යන්න මුල හදාගන්නේ. දැන් මනුෂ්‍ය අධ්‍යව කියන එකේ ස්වභාවය ඕකයි. එහෙනම් කවදා හරි මේ උපාදානිවත් දැරිව බැඳලා තියෙන බරු ධර්මයක මිනිසියෙක් කියලා ඉන්න කාලෙකයි. වෙන කාලෙක මේක කරන්න බැහැ. මෙන්න තේරුම් ගන්නවා මිනිසියෙක් කියලා මුල හදපු හැටි. එහෙනම් කවදා හරි මේ බල්ලා අද මේ ඉන්න බල්ලා හාමත් බලු බල්ලා. ඉන්න හාමත් බලු જાති. කවදා හරි මිනිසියෙක් කියලා ඉන්න කාලෙක හාමත් බලු ධර්ම යන යමක් වේද එබන්දක් සඳහා දැඩිව බැඳිලා හිටියේ. එහෙම හේකින් තමයි ඒක මැරෙනකොට හාමත් බලු කර්ම භවක ඉඳලා. උප්පත්ති භවකට හාමත් බලු භවකින් ආවේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි බලු જાති ඉපදිලා කවුරුවා කණ්ඩ දෙන්නේ නැති දැක දැක දෙන ගහලා පන්නනේ මේ හාමත් බලු જાතිය විද්‍යාමාන වුණේ. මෙන්න දැන් සිද්ධාන්තය දකින්න ඕන ආකාරය. නහ හාමත් බලු ධර්මයේ උපාදාන නොකරනම් කවදා හෝ කිසිම දවසක ඒ නොකල සත්‍යයකට හාමත් බලු බවක් හටගන්නේ නැහැ. හාමත් බලු જાතියක් හටගන්න ලෝකෙ හේතු නැහැ. එන හේතු තිබුණොත් තමයි එක වෙන්නේ. එන අපි හොයාගෙන හොයාගෙන මුලට යන්න ඕනේ. හාමත් බලු උපාදානිය හටගත්තේ මොන සිද්ධාන්තය අනුවද? ඒක නිකන් වින්ද බෑ. ඒකත් හේතුඵලයක්. ඒක හේතුඵලයේ හේතුව මොකද්ද? තණ්හාපත්‍ය උපාදාන සිද්ධාන්තය. එහෙනම් මොන තණ්හාවෙන් මොන උපාදානයක්ද වෙන්නේ? හාමත් බලු උපාදානිය නම් අපි බලාගෙන ආවේ. ඒ හාමත් බලු උපාදානිය හටගන්න තණ්හාපත්‍ය උපාදාන කියන සිද්ධාවෙන් හාමත් බලු තණ්හා කියන එක කවදා හරි අරගෙන තියෙනවා. හාමත් බලු තණ්හාවක් හටගත්තේ නැත්නම් හාමත් බලු උපාදානයකට මුල නැහැ. මූල ධර්මයක් හේතුවක් තියෙන්න ඕනේ හටගන්න. එහෙනම් හාමත් බලු තණ්හාව කියන්නේ මොකක්ද? යම්කිසි ධර්මතාවය හාමත් වූ බලු සහගත වූ විදිහේ යම් ධර්මතාවයක් ලෝකේ තියෙනවා විද්‍යාමාන වෙනවා නම් අන්නේ ඒ තැනක හා වුණොත් ඒ තන්නේ හා වුණොත් හාමත් බලු තණ්හා හට ගන්නවා. මිනිසේ කියලා ඉන්න කාලෙක හාමත්ව ඉඳ වෙන යම්කිසි බලු වැඩක් නම් ඔහු හිතෙන් කයින් වතෙනින් කරලා තියෙන්නේ. අන්නේ ඒකට ගෝචරෙන යම් ධර්මතාවයක් ඇද්ද හාමත් බලු જાතියක් හට ගන්න මූල ධර්මතාවය ඒකයි. ඒක නැත්නම් එහෙම කෙනෙක් ළඟ කවදාවත් හාමත් බල්ලෙක් කියලා උපදින්න හේතුව ඔහු ළඟ නැහැ. මෙන්න මුලහල් ළඟින් නැහැ. එහෙනම් හාමත් බලු තණ්හාව හටගත්තේ කුමක් හේතු කරගෙනද? පරිතමාවල න්‍යාය මොකද්ද? වේදනාපත්‍ය තණ්හා න්‍යාය. එහෙනම් මොන වේදනාවද? න්‍යාය තිබුණ පරිදි අපිට යථාර්ථය බලාගන්න බැහැ. ඒ තුලින් දාලා බලන්න ඕනේ අපිට අවශ්‍ය කාරණා. එහෙනම් හාමත් බලු උපාදානිය හටගත්ත තණ්හාවක් ඇතනම් ඒක හාමත් බලු තණ්හාව. ඒ හාමත් බලු තණ්හාව නිකන් හටගන්නේ නැහැ. ඒක සිද්ධාන්තයක් තියෙනවා. මොකද සිද්ධාන්තේ වේදනාපත්‍ය තණ්හා. මෙන්න ඊළඟ සිද්ධාන්තේ. විඳිනේක් තියෙනවා. හාමත් බලු ධර්මය හරි වැදගත් කියලා විඳුවොත් ඒක විඳින්න ගියොත් අන්නේකින් හටගන්නවා හාමත් බලු විඳිනේ හෙවත් හාමත් බලු වේදනාව. මෙන්න මේක හටගත්තොත් ඒ මුල නිසා තමයි වේදනාපත්‍ය තණ්හා කියන සිද්ධාන්තේ හාමත් බලු තණ්හාවක් හටගන්න හේතුව. එයක් මේ යන්නේ මුල හොයාගෙන. හාමත් බලු જાතියේ ආරම්භය හොයාගෙන මේ යන්නේ පරිත්‍යාග උපාදී. අනේ දැයි යනවා මොකද ඊළඟට? වේදනාව නිකන් පහළ වෙන්නේ නැහැ. සිද්ධාන්තයක් න්‍යාය ධර්මයක් තියෙනවා. මොකද්ද සිද්ධාන්තය? පස්ස පත්‍ය වේදනාව. ස්පර්ශ පත්‍යකින් තමයි මේක වෙන්නේ. නේ මොකක් ස්පර්ශ කළාද? හාමත් බලු ධර්මයක් ස්පර්ශ කළොත් තමයි හාමත් බලු වින්දනයේ පත් වෙන්නේ හාමත් බලු වේදනාව හම්බ වෙන්නේ. එහෙනම් කවදා හරි හාවත් හාමත් බලු ධර්මයක් ස්පර්ශ කරලා තියෙනවා. දැන් හාමත් බලු ධර්මයේ ස්පර්ශ කළොත් තමයි මේ මගේ හැදිලා තියෙන්නේ. නැත්නම් මේ જાතිය හටගන්න මුලක් නැතුව බෑ. අන්න දැන් හොයාගෙන ගියා හාමත් බලු ධර්මයේ ස්පර්ශ කළේ කුමකින්ද? කුමක් තිබුණොද? කුමක් නිසාද? ඒකේ මුල මොකද්ද? සලායතන පත්‍ය පස්සෝ කියන එකයි ඒකේ මුල. එහෙනම් ඇස කන දිව නාසය ශරීරයේ මන කිනේ මේවා ඉන්ද්‍රිය මිසක් ආයතන නෙමෙයි නිකන් තියෙනවා. යම්කිසි ධර්මයකට ආයතන කරගත්තොත් තමයි ඊ අනුකූල ආයතන බවට පත් වෙන්නේ. එන හාමත් බලු ධර්මයේ ඇස ආයතන කරගත්තා නම් කන ආයතනයක් කරගත්තා නම් නාසය දිව කය මන ආයතනයක් කරගත්තා නම් ආයතන හයක් හදාගත්තා නම් මෙන්න මේ හේතුව නිසා හාමත් බලු සල ආයතන හටගන්නවා. ඒකෙ මොකද හේතුවේ ඵලයේ තමයි සල ආයතන පත්‍ය පසෝගෙන් හාමත් බලු ස්පර්ශය හටගන්නේ. දැන් හාමත් බලු සල ආයතන නිකන් හටගන්නේ ඒකට හේතුවක් තියෙනවා මුලක් තියෙනවා. ඒකේ මුල මොකද්ද? නාම රූප පත්‍ය සල ආයතන. සල ආයතන මුල නාම රූප. දැන් නාම රූප කිව්වම මොනවද? යම්කිසි හාමත් බලු ධර්මතාවයක් ඇත්නම් අන්නේ ධර්මතාවේ හිතට අරගෙන ඊට අනුකූලව හිතවිලි ගොඩනගනවා නම් ඊට අනුකූලව ක්‍රියාකරන්න අවශ්‍ය කරන්න ආව සතහන් ගන්නවා නම් හිතේ මෙන්න මේවට කියනවා හිතේ ගොඩනැගෙන නාම රූප. හිතේ බැහැ ගන්න නාම රූප. හාමත් බලු ධර්මතාවීට අනුකූල වන්නා වූ එබඳු වන්නා වූ සතහන් එබඳු වන්නා වූ ක්‍රියාකලාපයක් හිතේ බැහැ ගත්තා නම් මෙන්න මේකට කියනවා හාමත් බලු නාම රූප පහළ වුණා. ඒ නිසා තමයි හාමත් බලු සල ආයතන පහළ වුණේ. එහෙනම් හාමත් බලු නාම රූප නිකන් පහළ වෙන්නේ නැහැ හිතක. ඒකට අනුකූල වෙච්ච හිතක් තියෙන්න ඕන. එහෙනම් මොකද ඒ හිත? විඥාන පත්‍ය නාම රූපං කියන සිද්ධාන්තය. එහෙනම් මොන විඥානයකට පහළ වෙන්නේ නාම රූප? හාමත් බලු විඥානයක් තිබුණොත් තමයි හාමත් බලු නාම රූපේක පහළ වෙන්නේ. එහෙනම් විඥානය කියන්නේ හිත කිව්වට හරියන්නේ නැහැ. ආගන්තුකේන උපකිලිත්තේන උපකිලිත්තං කියලා. ආගන්තුකව උපකලේශ වල බැහැගෙන කිලිටි වුණාට පස්සේ තමයි විඥානියක් හටගන්නේ. හිත විඥානියක් බවට පත් වෙන්නේ එතකොට. එහෙනම් බලාපොරොත්තු සහගත හිතක් ඇති වෙනා යම් යම් ධර්මතාවයන්. නහ ආමත් බලු ධර්මතාවේ මතු ගන්න බලාපොරොත්තු වෙන හිතක් තිබුණා නම් ගෝචර ගන්න හිතක් පහළ වුණා නම් ඒ දූෂ්‍ය පදුත්ත මනස. අන්න හාමත් බලු විඥානියක් වුණා. නහ ආමත් බලු විඥානයක් නොතිබුණා නම් ආමත් බලු නාම රූප බැහැ ගන්න දෙයක් නැහැ. හිතකට අදහස් වෙන්න දෙයක් නැහැ. අන්න මුලට ගියා තාම. එහෙනම් හාමත් බලු නාම රූප ඇයි වහින්නේ? ඇයි විඥානයක් හටගන්නේ? විඥානයක් තිබුණොත් තමයි හිත තිබුණා කිව්වට බැහැ. හාමත් බලු විඥානයක් තියෙන්න ඕනේ හාමත් බලු නාම රූප බැහැ ගන්න. එහෙනම් හාමත් බලු විඥානයක් පහළ වෙන්නේ මොකෙන්ද? සංඛාර පත්‍ය විඥානං කියන සිද්ධාන්තයෙන්. එහෙනම් හාමත් බලු සංඛාරයක් තියෙන්න ඕනේ හාමත් බලු විඥානයක් පහළ වෙනවා. හාමත් බලු සංඛාර පත්‍ය කරගෙන හාමත් බලු විඥානයක් පහළ වෙනවා. ගියාමුලට. දැන් මොනවද සංඛාර කිව්වේ? කාය සංචේතනා කාය සංඛාරා, වචී සංචේතනා වචී සංඛාරා, මනෝ සංචේතනා මනෝ සංඛාරා. සංඛාර තුන් වර්ගයේ තිබෙනවා. දැන් හිතේ හටගන්නවා. අවිද්‍යාව තෘෂ්ණාව සමග බැඳිලා. යම්කිසි හිතක් හටගන්න ඕන හේතුවක් තියෙනවා. අන්නේ හිතක් හටගන්නා වූ චේතනාවක් යම් හිතක පහළ වුණොත් අන්න අවශ්‍ය කරන කාය සංචේතනාව හටගත්තා හිතක් හටගන්න විඥානයක් හටගන්න. එහෙනම් විඥානයේ හාමත් බලු විඥානයක් නම් ඒකට ඇති කරන හිතවිලි ක්‍රියා වදන් කියන මේ තුනම හාමත් බලු ධර්මයක් මුල් කරගත් ඒවා වින්දෝ. හාමත් බලු ධර්මයක් මුල් කරගෙන ඒ හේතුවෙන් හිතවිලි හිතුවා නම් ඒ හේතුවෙන් කතා කළා නම් ඒ හේතුවෙන් ක්‍රියා කළා නම් මෙන්න මේ හිතපු කියපු කරපු දෙයක් තුලින් මුල් වෙච්ච දෙයකින් තමයි හාමත් බලු විඥානයක් හටගන්න හේතු වෙන්නේ. එහෙනම් ඇයි හාමත් බලු සංඛාර හටගත්තේ? මොකද හේතුව? අවිද්‍යා පත්‍ය සංඛාරා අන්න මූල ධර්මයේද කියන. හාමත් බලු ධර්ම යන යමක් ඇත්නම් ඒවා ක්‍රියයි ඒවා වැදගත් ඒවා හරවත් කියන්නා වූ අවිද්‍යා සහගත නිගමනයේද බැහැපු නිසා තමයි ඔහු ව්‍යා බදාගත්තේ. එහෙනම් දැන් අපි හොයාගෙන ගියා මූල ධර්මයේද අවිද්‍යාවට එනකම්. සත්‍යයගේ නොදැනීම නිසා, ඇත්ත පේන්නේ නැති නිසා, මුලාවක් ඇත කියලා ගත්ත නිසා හාමත් බලු జాතියේ පිළිච්ච මුල හිව්ව හැටි වෙයි. දැන් හාමත් බලු జాතිය කියන්නේ මොකද්ද? අන්න පද නිරුක්ති අරගෙන බලා ගන්න ඕනේ. ඒකේ තියෙන ස්වභාවය. යම්කිසි පුද්ගලෙක් බලු ධර්ම ඇසුරු කරනවා. දැන් මොනවද බලු ධර්ම? බලු කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ ඒක දැනගන්න. යම්කිසි බහක් ඉවත දැම්මනම් ලූ කියන්නේ ඉවත දමනවා. බහක් ඉවත දාපු යම් දහමක් කතා කරා නම් කිව්වනම් හිතුවනම් මෙන්න බලු ධර්මයක් වුණා. මොන බහක්ද? අපේ භාෂාවේ පේනවා බහ කියලා වචනයක්. බහ කියන වචනේ පෙන්වන්නේ කිව්වොත් කඩ කරන්නේ නැති සමාජයේ හිතකර තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන යහපතක් කරන යම් බසක් මේ ලෝකේ තිබුණා නම් විද්‍යාමාන වුණා නම් අන්න ඒකට කියනවා ඒ ස්ථිර නැනම් නොකඩෙන වැදගත් වචන වලට වැදගත් වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒකට කියනවා බහ. කවුද මේ බහ දේශනා කළේ ලෝකෙට? ලෝතර බුදු පියාණන් වහන්සේලා සත්පසත් දේශනා කළා. යහපත් බහ දේශනා කළා. මහා ඍෂිවරු ආදීන වශයෙන් ලෞකික වශයෙන් යහපත දැකලා ඉති වාසිතියක් වශයෙන් සත්බසක් දේශනා කළා. ලෝකෙට දුන්නා. මෙන්න මේ බස ශිෂ්ට සමාජයක් වශයෙන් ලෝක සත්‍යය යහපත් හේ පවත්වාගෙන එනකොට මෙන්න මේ බසින් පෙන්වා දෙනවා. මෙන්න මේ යහපත් දී මෙන්න මේකයි. මේ මේවා යහපත් මේ මේවා යහපත්. මේ මේ දේ පව් කළොත් අවලක් වෙනවා. මේ මේ දේ පින් කළොත් යහපතක් වෙනවා. මේ මේ දේ කුසල් මේ කළොත් යහපත් මාර්ගයේ වැඩෙනවා. මේ මේ දේ අකුසල් මෙයා මේ මාර්ගයට බාධායි. මේ මේ ආදි වශයෙන් තමන් දන්න ඥාන ශක්තිය අනුව ඍෂිවරු ලෞකිකත්වයේ ඉහළම දේශනාත් කළා. බුදු පියාණන් වහන්සේ තුන් ලෝකාග්‍ර නිසා ලෝකයේ සියල්ලන්ටම අග්‍රශ්‍රේෂ්ඨ වන්නා සත්බස දේශනා කළා. ඒ භාෂාව පාරම්පරිකව ශිෂ්ට සමාජයකින් පවත්වාගෙන එනවා. මෙන්න සමාජයේ පිළිගත බහ. යම්කිසි පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටියක විහිදලා ඇත්ත පිළිගන්න බැරි මෝඩකම නිසා මේවා ඉවත දමනවා. තමන්ගේ තර්කවාදයේ තමන්ගේ තමාට වැටහෙන ලබ්ධියට එකඟ නිසා. මෙන්න මේ බහ ලූ නිසා ඔහු කරපු ක්‍රියාවක් ඇන්නම් ඒ සඳහා බහ ලූ ක්‍රියාවක් වෙනවා. එහෙනම් බලු ක්‍රියාවක් වෙනවා. ඔහුගේ කතාවක් ඇන්නම් බහ ලූ කතාව තමයි බලු කතාව. ඔහුගේ හිතවිල්ලක් ඇන්නම් බහ ලූ හිතවිල්ල බලු හිතවිල්ල. මෙන්න යම් හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් බලු වෙන හැටි. ඉතින් හාමත් බලු. තවත් කැලලක් යුතු වෙලා තියෙන එක විශේෂණ වචනයක්. නිකම්ම බලුත් නෙවෙයි හාමත් වෙන්න හේතු වෙන බලු. දැන් සත්පසක් දේශනා කරනකොට දේශනා කරනවා දස වාතුක මිත්‍යා දෘෂ්ටිය. මේවා වැරදි. මෙන්න මේවා තමයි බහලුවා අරගන්නේ. බහ මොකද්ද? දානෙට විපාකයක් තියෙනවා, පිනක් තියෙනවා, යහපතක් තියෙනවා, දන් දීම. මෙන්න එක සම්මා දිට්ඨියක්. ඔය මොන බුරු කතාවද? අපෝ දන් දුන්නාම තියෙන එක ඇති වෙනවා මිසක් මොකටද හම්බෙලා තියෙන්නේ? හරිද පින්පල් හම්බුනගේ උපකරන්න පුළුවන්. තර්කවාදයක් මෙහෙම දාන කර මොකද වෙන්නේ? දානේ දීලා දානේ ආනිසංසයෙන් පුණ්‍ය විපාක ලැබුවායි දිවස් ඇති අය බුදුරයන් වහන්සේ මුල් කරගෙන අග්‍ර කරගෙන පින්නපු අය ඕන තරම් ඉන්නවා. ඒක ප්‍රතිවල සමා විසින් අධ්‍යකලා සමාත් ලැබලා ලෝකය ලැබෙන හැටි දැකලා මෙන්න මෙහෙම දෙයක් ලෝකෙ සිද්ධ වෙනවා. මේ දන් දීම නිසා මෙන්න මෙහෙම පින්ඵලය කියලා එකක් ලැබෙනවා. ඒ පින්ඵල ක්‍රියාත්මක කළා මතු කාලයක තව තවත් ලැබීම් පහළ වෙන්න හේතු වෙනවා. මෙහෙම එකක් අපිට පේනවා. ඥානීර පේනවා කියලා. ඒ පේන උත්මය ලෝකෙට දේශනා කළා සත්බසක් වශයෙන්. මේක গুপ্তයි. බොහොම සියුම් ඥානීයකට ගෝචර වෙන දෙයක් නිසා මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට ගෝචර කරලා බැලුවට මේ වගේ ගැඹුරු දහමක පින්ඵලයේ පේන්නේ නැහැ. ඒදා ලෞකික වශයෙන් මෙරෝජි කරන දෙයක යමක් වෙනවාද විද්‍යාමානෝ ඒ ටික විතරක් පේනවා. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි එක්තරා බමුණෙක් තමගේ දරුවන්ට උපදේශයක් දුන්නා. ලෞකික වූ පංචේන්ද්‍රියට ගෝචර වෙන තර්ක වාග්යයක් අරගෙන ලේසියෙන් කරන්න බැරි තර්කයක් ඉදිරිපත් කළා. අත්දැකීම් සහිත හැටියට පේන තර්කයක්. දැන් ඔබලා හිතවල්ලකො. දැන් මේකේ මේ ගෝණි නැන්න මේ මුට්ටේ හාල් තියෙනවා. දැන් මේකේ සේරු කීයක් තියෙනවද? හාල් සේරු 100ක් මෙතන තියෙනවා. ඉතින් මේකෙන් සේරුවක් අරන් දන් දුන්නොත් බං මේකේ අඩු වෙනවද වැඩි වෙනවද? හාල් සේරුවක් අඩු වෙනවා පේනවා මිසක් හොඳට පැහැදිලිව ඇහැර පේන්නේ අඩු වුණා නේද? කොහෙ වැඩි වුණේ? දැන් දන් දීලා ලැබෙනවා කියන එක දිලා තියෙන දන් දුන්නොත් අඩු වෙන එක තමයි වෙන්නේ. ළමයිට කියා දෙන්න. පේන දේ තියෙන ඇත්ත නම් දුන්නාම අඩු වෙනවා නිසා දුන්නාම වැඩි වෙන්න විදිහක් නැහැ නේද? එහෙනම් පේන ඇත්ත උඹලා පිළිගන්න. එක එකක් බොරු පිළිගන්න එපා. එක එකට හාල් ඇටයක් දෙන්න එපා. දුන්නොත් ඔකට වෙන්නේ නැති වෙනවා විදිහක් ඇති වෙන්නේ කොහොමද? ඔප්පුවල වෙන්න ගියලා පුළුවන් නම් හාල්සිරුවක් මේකෙන් අහකොල සාල්සිරු දෙකක් වැඩි වෙනවද කියලා වෙන්න ගියහල් අන්න ඉදිරිපත් කරන තර්කය. හැබැයි තර්කේ ලේසියෙන් කරන්න බෑ. ඇත්ත නේන පුතාලා කොහොමද කියලා පිළිගත්තා. අපි සිටුතුමා අපි පියා කියන එක ඇත්ත. මොනවා හරි තියෙන එක පුවක් ගෙඩියක් හරි කියලා දුන්නොත් ඒක අඩු වෙනවා කියලා කොහොමද පුවක් ගෙඩිය වැඩි වෙන්නේ? දානි දෙනවා කියන්නේ තියෙන එක අඩු වෙනවා. වැසණිකමනේ. හැබැයි සද්බස දැක්කේ නෑ. මේකේ සියුම් පැත්ත දැක්කේ නෑ. මේකේ පහළ වෙන පින මේක මතුවට යහපතට හේතු වෙන හැටි ඒක දැක්කේ නෑ. ඇහැට පේන කන්ට ඇහෙන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන හැටි දැකලා. එයා තර්කයක් ඉදිරිපත් කරලා ලේසියෙන් කරන්න බැරි. දැන් මේ මොකද තර්කේ? හැබැයි ඒක තව විස්තර කරලා පෙන්නනවා එකකින්. එයාම ගිහලා සැඩොල් කුලියක සැඩොල් ගෑණියෙක්ගේ පරි උපත් කර වෙලා අයිසරි ආපහු ඒ හද මාලිගාවට වෙනකොට තාත්තලා ඉන්න කාලේ දුන්න උපදේශම එයාට තව දුන්නා කියලා. යාතිස්මාර ඥානියා පහලට එයාගේ දීපොල මේවා වගේ ඉඳගලා මේ ගේට්ටු වහගෙන ඇරපියා මේවා කියලා ඉතින් කොර වෙලා කුදු වෙලා හිටපු හිඟන්න ඇතුළට හිඟනකොට තල්ලා තල්ලා ඇඳ විසිකලාලු අපේ තාත්තා දීලා තියෙන උපදේශ මේකයි එක හිඟන්නේ කිරුවත් මෙතනින් මෙහෙ හරින්න ගහලා පන්න කියලා. ඉතින් දුන්න උපදේශ තාත්තාට දුන්න තාත්තාව දන්නේ නැහැ පුතු හිඟන්නේ කාව ගහලා බෑ තාත්තා දුන්න උපදේශ ඕක නැහැ ගුටි කාලා තියෙන කවුද උපදේශ දුන්න තාත්තාම තමයි හිඟන්නේ කියලා හිඟන්න ඇවිල්ලා හඳන් නැතුව ගුටි කාලා ආපහු ඇදලා දාන්න එකරි ගොතලු. දැන් ඔය කතාවෙන් අපි ඔතෙන්ද ගත්තේ මොකද මේ බහයි බහ ඉවත දැම්ම සත්බස දැකේ නැතුව මෙන්න බහලුව කතාවක් බහලුව ක්‍රියාවක් බහලුව දෘෂ්ටිය නැනම් බලු වැඩ වලට හේතු වෙන එකතරා දෙයක් මෙන්න මේ ආදී දේවල් වලින් මේ සත්බස ඉවත දැම්ම කටයුතු කරනවා. එහෙනම් දන් දීමේ විපාක නැහැ, පූජාවේ විපාක නැහැ, උන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කිව්වේ මේ පස්නේ පුතාලා දිනා ඒ මොනවාද කියලා. දන් දුන්නට ඇති විපාකයක් නැහැ. ගන්නා දෘෂ්ටිය. ඒකෙන් පින්ඵලයක් නැහැ. පූජා ප්‍රවැත්තර කිසි පින්ඵලයක් නැහැ. හෝම පූජා ආදි වශයෙන් කරන නැනම් යුතුකම් ඉටු කරන දේවල් කළාට ඒවැ ගන්න හරයක් නැව බොරු කතා. යුතුකම් කියල එකක් නැලු. ඔය ආදි වශයෙන් දුන්නහම අන්න තව දෘෂ්ටිය. අන්න බහා ඉවත දෙන්න. යුතුකම් වල වැදගත්කමක් තියෙනවා. තමන්ට යමක් උපකාරයක් කළා නම් කෘතෝපකාර කරන උතුම්ම ගුණය. ඒක සත්බසින් දේශනා කරපුහා හේතු දැකලා ඕව බොරු කතා බං ඕව නෙමෙයි වැඩි තමන් වැඩි තමන් කරගනි ඔය යුතුකම් කෙහෙමල් කරන දින කාර්ද හරි ගිහින් ඔය જાතියව කියලා තමන්ගේ වාසියේ ආත්මලාභිත මඟකි ඔය දෘෂ්ටිය ලෝකෙට දෙනවා. අන්න සත්බස හේතුදම තව ක්‍රියාවයි තව කතාවක් ඊළඟට මේ විදිහට දාලා මේ ඔගේ කියනවා පරලොවක් නැහැ මෙලොවට ආපු කෙනෙක් පරලොවේ මෙලොවට ආපු කෙනෙකුත් නැහැ මෙලොවෙන් පරලොව යනවා කියලා එහෙම කවුත් නැහැ පින්පව් කියලා දෙයක්වත් නෑ බොරු කතා. අම්මට හැලගුවා කියලා තාත්තට හැලගුවා කියලා විශේෂයක් නුකුත් නෑ. උනුත් අපි වගේ මිනිස්සු විතරයි. ඒ කුංගේ වහන්න මොකද තියෙන විශේෂේ? එයාට වහන් අපිට කරපු අමුත්තක් කියලා ඒකට අපි හැදුනි. කියන්නේ තවත් තුන හතර පිටියක් කියලා. කියනවා. ඕක මේ බල්ල බලන්න කරන්නේ. බල්ල බලන්න පටව හැදෙන්නේ එහෙමනේ. මේ මොකද අම්මගේ තාත්තයි කියලා විශේෂයක්. දරුවෝ කියලා අපේ මොකද විශේෂයක්? ওই જાති අදහස් ගන්නවා. ගැඹුරු පැත්ත පේන්නේ නැති නිසා. මෙන්න මේ නිසා කළ යුතු අය යුතුකම් තේරුම් ගත්තේ නැතුව අර කුඩා කාලෙදී අර විදිහට Tamanට බඩට එන්න හේතු මුලින් සැප වෙනාට පස්සේ එතනින්ම මෞගුණේ පියගුණේ පිළිදලා උපන් දරුවට ඒ අම්මා තාත්තා හැම උපස්ථානයක්ම කරලා දරුවා ගොඩනගාගෙන කණ්ඩ බොන්න දීලා සුද්ධ පවිත්‍ර කරලා නාවලා කවලා පොවලා ඉදින් ඉදි කරලා ඔක්කොම කරලා හදලා වරලා ගත්තාට පස්සේ ඊට පස්සේ මොකද කියන්නේ Tamanගේ මතයක් දානවා පැටියෙක් හදාගත්තා නම් ඉතින් උන් ඒක කරන්න දෙන්න ඒක බලුන්ගේ වැඩක් කළ යුතුයක් නේ. කවුද හදන්නේ? ඉතින් දරුවෙක් උපන්න පස්සේ අම්මලා හදනවනේ නකරනවනේ ඉන්නේ. ඕක අමුතු එකක් නේ. පස්සේ සලකන තරංගුණියක් නේ අපිත් හැදුවේ. ওই යාතියම කී කියා අර සත්බස එකත තමයි. ඊට පස්සේ මොකද කරන්නේ? හාමත් වෙන්න හේතුවක් තියෙනවා. අම්මයි තාත්තයි දැන් වැහැරලා ඉන්නකොට කන බොන දෙයක් හොයාගන්න බැරුවාම ඒ ಗುಣ දැක්කේ නැති නිසා උදා අල්ලපු ගෙදර ගියා හදාගෙන පැත්ත කරලා ඔව් මට ඉඳ දුන්නේ නැහැ ගෙදර. මට කන්න දුන්නේත් නැහැ. මට එහෙම හිංගි කළා. වා කෙලෙවිල ඉන්න වරිගිනේ බලාගින්නේ බලාගින්නේ මොද වැඩක් කරන්නකෝ. එළියට එහෙම ඇවිදිලා අර වරේක වා කෑමෙද. බලා කුල්ල පෙන්නේ ඉඳගෙන. අර ගොල්ලන්ට පෙන්නේ කනවා. ඕම් අපි පන්නන ඉතින් අපි කනවා. දැන් බොහොම සන්තෝෂවත් වෙනවා. ප්‍රියමනාපයෙන් අල්ලගෙන දැන් ওই જાතියව කරා. දැන් මොකද කළේ? අන්න මව් නැත පියා නැත ෘත්‍යෙ පිහිටලා. මව් ගුණ පිය ගුණ දකින්න නැතුව අර කරපු එකේ අසත්පුරුෂ ක්‍රියාවේ කතාවේ හිතවිල්ලේ ක්‍රියාකලාපයේ මුල් කරගෙන හාමත් බලු වැඩක් කළා. මෙන්න මේ හාමත් බල්ලෝ වේලා උපදින්න හේතු වෙන ඔන්න ධර්මතාවය. ඔය එක ධර්මතාවය. සමහරවල් දුව බලාගෙන පුතා බලාගෙන ඉඳද්දී උන්ගෙන් ඵලි ගන්නත් ඕක කරන්න පුළුවන්. භාර්යාව බලාගෙන ඉඳද්දී භාර්යාවෙන් ඵලි ගන්න ස්වාමියා කරන්නත් පුළුවන්. ස්වාමියාගෙන් ඵලි ගන්න භාර්යාව දරුවෝ කරන්නත් පුළුවන්. එහෙම එකිනෙකාගෙන් ඵලි ගන්න ಗುಣ මකලා දාලා. ඔය જાතිය කරමින් අනුන්ට හාමතේ ඉන්න මල් පාදනවා නම් අනුන්ගේ රැකී රස ආදී නැති කරනවා නම් මේ જાතිය බලු වැඩ කරගහා. අන්නේ බලු ධර්මතාවයේ මුල් කරගෙන උට ගොඩ නැගිනවා. හාමත් බලු සංකාර. මෙන්න මේ හාමත් බලු සංකාර ගොඩනගපු එකක් තමයි කවදා හරි මේ වල්ලා වෙලා මේ හාමත් බල්ලා වෙලා මේ ඉන්න බලු යාත්. ඔන්න ඉස්සෙල්ලා කරලා තියෙන්නේ. කොහොම එකක් නොකරා නම් මේ හාමතේ පැත්ත වෙලා ඉන්න බල්ලා මර දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මූවද මගේ කන්න ටිකක් ගන්න පුළුවන් විදිහට අනිකාය කන්න නුදුන මර හිතෙන කොට කන්න ටිකක් දෙන්න. එහෙනම් ඒකටත් මුගේ හේතුවක් තියෙනවා. මුගේ අම්මටයි තාත්තටයි ඔකටම අර බලු විදියට හැලකුවා. එදා කොයි කාලෙක හරි මටත් කෑමේ විලක් හරි දීලා තිනවා ඉතින් ඇවි කාලවලයක් කියලා. දැන් ඒකේ තියෙන මට්ටමේ තියෙන පින් පොඩ්ඩ තමයි. අද මේ කවුරු කණ්ඩලු දෙනවා මූට මට කන් ටිකක් දෙන්න එක හිතෙන්නේ. නෑ ඌ කණ්ඩවලයි මල් ළඟට ආවා. අවස්ථාවක් ඉදලා තියෙනවා. එහෙම කොට සබුත් මේ ඇසේ තියෙනවා. ඒකයි මෙහෙම අතු වෙලා හිටන් හාමත් බල්ලට කන් ටිකක් දෙන්න මට මේ වෙලාවක වෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? මගේ හිතුවම මම හිතු කරා. මේක මල් ළඟට නිකන් ආවා නෙමෙයි. ඒකත් මේ විශ්ව ධර්මයේ කර කියලා ක්‍රියාත්මක වෙච්ච හැටි. හැබැයි මේක सिद्ध කරන්නේ මූ නරනවා බලන්නවත් මුගේ සුන්දරත්වය බලන්නවත් නෙමෙයි. හාමත් බලු ධර්මතාවයේ නැවති දුස්චක්ක පාප ධර්මයක් ඇතුළු කරලා ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින જાතියේ ඉපදිලා. එහෙම ඉන්න කාගේ මොන නැටුන්ද මාත? මුගේ මොන හොදක් ගන්නද? හාමත් බලු සංකාරයයි පාප සංකාරයයි ගුණනගල ඒකේ ප්‍රතිඵලය කියන විපාකයේ වශයෙන් බල්ලා වෙලා ඉපදිලා. ඉන්න මේකගේ මොනව ගන්නද මට හරියට? ඒ මූ නැටුවත් උඩ පැන්නත් නැතත් මේක ඔගේ කර්ම විපාකේ ගෙවනවා. ඉතින් මං කන්න ටිකක් දුන්නා කියලා ඔගේ කර්ම විපාකේ ඒකෙන් නම් ගෙවෙන්නේ නැහැ නිකන්. කේ කන්න ටිකක් දුන්නා. ඌ ඒක කාලත් ඔගේ රවුම ඒ විදිහම උඩපන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ කවුරු හත් එනකොට බුරුබුරා පන්නයි. හපා කන්න පන්නේ. එදා තියෙච්ච ගිනාපු මිනිස්සු කරපු වැරපිල්ලේ ගතිය අදත් මුගේ තියෙනවනේ. මූ ඒකම ක්‍රියාත්මක කරලා ආයි පණ ආපුහා. වෙනනම් මූ කරන දෙයක් නැහැ. මං කන්න දුන්නා කියලා මූ කරගන්න පිනක් තියෙනවනේ. මූට එක යහපත කරගන්න. ඌ දැන් අනාථය. ඌට එහෙම කරගන්න පුළුවන් මානසිකත්වයක් නැහැද? අනාථින් අනාථ වෙලා මේ යන ගමන. එහෙනම් මෙහෙම ගමනක් තුනේ මට මේ කන්න ටික දෙන්න අවස්ථාව ලැබුණේ. එහෙනම් මම දැන් ධර්මානුකූලව මෙතනින් දැක්කා මේ බල හටගත්ත හැටි. මං එහෙනම් ධර්මයක් මේ තුලින් මුගේ තුලින් දැක්කේ. මේ හාමත් බලු යාතිය ලෝකේ නිකන් විද්‍යාමාන වෙන්න බෑ. හැබැයි මේක මල්ලගෙන කෑමට එන්න හේතුනේ කවදා හරි මේක මොකෙක් කියලා ඉඳලා හරි මටත් මොනවා හරි සොච්චමක් දීලා තියෙනවා. නෙන්නම් මගේ මේ හිමික ගන්න මූට අයිතියක් නැහැ. මම අංශ මාත්‍රේ දීලා කෘතෝපකාරසකන බෞද්ධි. එයා මම මේක පන්ලා හරියන්නේ නැහැ. මම මූට කෑම ටිකක් දෙනවා. හැබැයි තාම එකක් දකින්න. ඒකේ මූට මොකද සිද්ධ වෙන්නේ? දැන් මුගේ හිත රොස් කළොත් එහෙම මූට හිඟි හිංසා කළොත් එහෙම මාගේ රවණ වරෝලා ගියොත් මම ආර්යෙක් නිසා බුද්ධ ශ්‍රාවකෙක් නිසා බුදු සව්වන් කෙරෙහි වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා ආදී සිව් පිරිස් කෙරෙහි යම් කෙනෙක් හැව්වොත් ගිරිව්වොත් ගවල බැලුවා හිත දූෂ්‍ය කළත් ඌට විශාල පාපිය අසිද්ධ වෙයි. මේ බල්ලා වෙලා හිටියන් නොදැනුවත් නමුත් මා කෙරෙහි රවල් තරහ වෙලා ගියොත් මම මොනවා හරි පොඩි හිංසාවක් හරි කරන්න ගිහිල්ලා මූ පන්නනකොට ඌර තවත් පාපියෙන් පාපියට වැටෙනවා. හැබැයි මම කන් ටිකක් මට දුන්නහම ඌ නපුර හරි වන්නවා මා කෙරෙහි දාපුටි. එහෙනම් නරක පැත්ත වාගේමයි ආර්යයන් කෙරෙහි බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි යම් කෙනෙක් චිත්ත ප්‍රසාද මාත්‍රිය පහල කරා නම් ඒ ලැබෙන ශක්තිය උට යහපතක් වෙනවා. එහෙනම් මේ බල්ලා මාගරේ මේ කැමැතිය කාලා මං කන්න ටික දුන්න නිසා මාගරේ පැදලා මාගරේ නපුර වැළුවා නම් පුද්ගලිකත්වයේ මාගරේ වන්න හැටියට පෙන්නා සතුරු වෙන හැටියට පෙවුනත් මූ මේ සතුර පහල කරන්නේ ආරේ කෙරේ. බුද්ධ ශ්‍රාවකයේ කෙරේ. බුද්ධ ශ්‍රාවකයේ කෙරේ සතුර පහල කරන සතර නමුත් යහපතක් නිසා අයහපතක් නෑ. එහෙනම් මං දෙන් දෙයින් මූ මෙන්න මේ යහපත ලබා ගන්නකොට මාගරේ සතුරු වෙන මාත්‍රිය පාසා මූට පිනපිරේ. එහෙනම් මූගේ බලුභාවය නිදහස් කරන්න ආපහු යහපත් බගරින්ද වේපි නැති. එහෙනම් ඔබ කාලා සන්තෝෂලා ඵලයන් වේ හේතු වේ. ඔයිතේ කන්ද ටික දැම්මහම අන්න ආරි දයානුකම්පාව සදාර පැතුලා වෙන්නේ ඒකෙන්. ආරි ධර්මයේ දැනගත්තා වෙනවා ඒකෙන්. මෙන්න මේ ක්‍රමයට ආරි ධර්මයේ තේරුම් අරගෙන කන්ද දුන්නහම ආර්යව බල්ලන්ට කණ්ඩ දෙන්නේ සතුන කණ්ඩ දෙන්නේ තාදාර කරන්නේ තොමයි. ඔය රටාවේ. ඒ ආර්යව දහම් දකිමින්, දහම අනුගමනය කරමින්, ලෝක සත්‍යාර දහමගින් යහපත කරන ක්‍රමයේ දැකගින්. ඊට අනුකූලව යහපත කරන්න මග පාදමින් අනුක ඉදිරි දුවන් නැතුව. අනුන්ගේ ආර්යයන්ගේ චිත්ත ප්‍රසාදයක් ඇති වෙන විදිහට කටයුතු කරමින්. අනුන්ට යහව සරසලා දීලා මෙන්න මේ ක්‍රමයට බල්ලන්ට කණ්ඩ දෙන්නේ ආර්යයන්ට. නිතර නිතර හිතනකොට පටිච්ච සමුප්පාද චක්‍රයේ ලස්සනට න්‍යාය ධර්මානුකූලව වැටහෙන්න පටන් ගන්නවා. ඔබට නෑ මුලින්ද ළඟටත් අගින් ඉඳලා මුලටත් මුල බලාගෙන යනවා අගට එනකන් එන්න. හරිය ලේසියෙන් ප්‍රගුණ වෙන්න දහම් ගුරුවරයා කියන්නේ පරිත්‍යාමපාදේ තමා තුළ දහම් ගුරුවරයා වැඩෙනවා. ඒ දහම් ගුරුවරයා තුළින් න්‍යාය ධර්මයේ පෙන්වා දුන්නාම මේ ධර්මයේ නිසා මේ தත්ත්වෙටපත් වෙනවා. මෙන්න මේකයි හේතුඵල න්‍යාය කියලා දකින්නකොට තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා මේ හේතුඵල සිද්ධාන්තය තුළින් ලෝකේ සෑම සතෙක්ම හැදෙන හැටි. එන්නේ ඉන්නේ වැටහෙන්න පටන් ගන්නවා. අන්න දහම් ගුරුවරයාගේ අදහස කවුරුවා කියා දෙන්නේ නැතුව තමන්ට දහම් දකින්න ඔය පින්නා දෙන හැටි. දහම් වටහා දෙන්නේ කොහොමයි? ඊට පස්සේ දන්නවා හරක හැදෙන හැටි, ඒතර ඌරුව හැදෙන හැටි, එළුව හැදෙන හැටි, වැටළුව හැදෙන හැටි, හිතනකොට ටග් ගාලා අහුවෙන්න පටන් ගන්නවා. මේ කාරණේ නෙවෙයි පටන් ගන්න. චක්‍රය මේකේ. දාරවලන චක්‍රය. දාරවලන ප්‍රගුණ වෙලා යනවා හරියට න්‍යාය ධර්ම. අන්න ඒතර සසර ගමන හැදෙන හැටි, ඒ හේතන් වල උපදින හැටි, උපත්ය කරා පිටෝන හැටි, දුක සැපට හේතු වෙන හැටි. මෙන්න මේ දේ කරපුහම මේ දේක හේතුඵලයේ වශයෙන් මේක හරගන්නේ මෙන්න මේ න්‍යාය ධර්මයට අනුකූලව කියලා වැටහෙන පටන් ගන්නවා කාගෙන්වත් ඇහිුවේ නැතුව. මෙන්න මේක තමයි පරිත්‍යාමපාද දහම් න්‍යාය තුලින් ධර්මයේ දැනගන්න ක්‍රමය. දැන් මෙහෙම දැනගත්තොත් පින් කරගන්න පුළුවන් ද වැයිද කියන මොන පින්ද? අන්න අපි දැනගන්න ඕනේ. මොන જાතිය පින්ද? බුදුරන් වහන්සේ එක දෙක පිනට නීච කළා. එක දෙනෙක උසස් කළා වර්ණා කළා. මාරය ඇවිදලා බුදුරන් වහන්සේට කියා සිටිනවා වසවක්දී මාරය ස්වාමීනි ඔබ වහන්සේට මහා ඉදිවල තියෙනවා ඔබ වහන්සේට මේ බඳු සතර ඉදිපාද වැඩිලා තියෙනවා හිතුවොත් හිතුව දේ කරන්න පුළුවන් ශක්තියක් ඔබ වහන්සේට ලැබිලා තියෙනවා ඉතින් ඔබ වහන්සේ මොකද මේ සූර්දාගෙන මේ තරණ කාලේ ගත කරන්න හදන්නේ තවුත් ජීවිත ගත කරන්නේ සංවිධි රජකම් කරන්නද ලෝකෙට කොච්චර යහපතක්ද මමත් උදව් කරන්නම්කො ඔය ආදී වශයෙන් කීකේ වහන්සේපත් කියමින් එදා බෝසතාණන් වහන්සේ පස්සෙන් ගිහිල්ලා ඔහොම කියා සිටියා මේ බුදුරණ බෝසතාණන් වහන්සේ මොකද ඒලා කියන්නේ? මාරේ තුච්ච වූ නිඳිත වූ ඉවතම කෙලපිලක් වැනි ඔය ඔබ කියන සැප සම්පත් වලින්වත් ඔය කියන පින් වලින්වත් මට ඇති වැඩක්. ඌයන් යමෙකුට ඕන කරනවා නම් ඒ හැටි ගිහින් කියපන්. මම ඌව බලාගෙන නෙමෙයි අත්තරලා. ඒ විනත් නිග්‍රහ කළා දෙන්නට. හැබැයි සුමනා කියන තිදුදුවා බුදුරණ වහන්සේට දාන දෙන දායකාව. ඒ දායකාවට කියනවා දායකන් ස්වාමීනි මේ දන් දීම පින් කිරීම දෙවියුවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණවන්ටත් ශ්‍රමණව නිවන් අවබෝධ කරන තුරුත් ආධාරයක් වෙනවා කියලා මට හිතෙනවා. දන් දීම යහපත් කියලා මට හිතෙනවා. මෙහෙම කියනකොට සුමනාවනි ඒක එසේමයි. සුමනාවනි ඒක එසේමයි තුන් වතාවක් බුදුරණන් වහන්සේ ප්‍රතිඥා දීලා කියනවා. සුමනාවනි දන් දී යුතුමයි පින් කළ යුතුමයි. දෙවියුවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණවන්ටත් ශ්‍රමණව නිවන් අවබෝධ කරන තුරු පින උපකාරයි. පින උපකාර දහම. දැන් බුදුරණන් වහන්සේ දෙවි වර්ණනා කළා. දැන් අන්න අපි දැනගන්න ඕනේ ඒක දෙනක නිගරු කළා ඒක දෙනක වර්ණනා කළේ ඒයි. ලෞකික වූ කෙලෙස් සහිත වූ නිවන් මාර්ගයට හේතු නොවන යම් කිසි පින් හටාවක් ඇද්ද ඒක මුලාවටපත් කරන පහත් කරන්නේ අන්න උදයන් වහන්සේ අර මාර්යා ඉදිරියේ පහත් කළ බින්දුවේ ඒ වගේම නිවනට උපනිශ්‍රේවන නිවන් මාර්ගයට බාධා දුරු කරලා ඒකට මග හදලා දෙන යම් කිසි ආධාරක දෙන පින් ක්‍රමයක් ඇද්ද ඒක උදයන් වහන්සේ පින්නවා ඒක කළ යුතුමයි ඒ දන් දිය යුතුමයි පින් කළ යුතුමයි ඒකෙන් සිද්දේනම් මෙන්න මේ අහපත කියන එහෙනම් අන්නේ බුදුරන් වහන්සේ යහපත් හේ පෙන්නපු පින තේරුම් ගන්න ඕනේ. කොයි යාතිය පිනද්දේ හොඳයි කිව්වේ. ඒක දැකලා ඊට අනුකූලව කටයුතු කළොත් අන්න පුළුවන්කමක් ලැබෙනවා. ආර්යයන් කර පෙන්නන පින සිද්ධ කරගන්න. ඉතින් ආර්ය ගුණයෙන් මේ ධම්මහලා තේරුම් අරගත්ත කෙනෙක් යම් කෙනෙකු උපන්නොත් හේතුට අනුකූල ඵලය අනුව එයා ඊට යහපත් දෙනක උපද්දනවා මිසක් ඒ බඳු පින් කරගන්න බැරි අභාග්‍යයයි කියන ස්ථානවල එහෙම ගිහින් උපදින්නේ නැහැ. උපදින්න හේතු නැහැ. ඉතක අවදාවත් ආර්ය මාර්ගයේ පූර්ණේ කරන්න බාධා දැන්වලු ආර්ය පින්න ශක්තියක් මතු කරන්න හේතු නැති තැන්වලු ආර්ය ගුණ වැඩි වූ කෙනෙක් උපදින්නේ නැහැ උපදින්න හේතු බල න්‍යායනෝ ක්‍රමයක් ඒක සූසි දෙකක් තියෙනවා උපදින්නේ යනු එක තේරුම් ගන්න ඕනේ